ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
අදත් ලෝවට විදෙස් විත්ති තුළින් ලෝකයේ මේ වන විට පැතිරයන කොරනා වරසය හා සම්බන්ධ නවත්තම තොරතුරු සමඟයි අප එකතුවන්නේ. අපිත් සම්ගේ සඳහා සුපුරුදු පරිදියෙක්වනවා FP මාධ්‍යාලය ශ්‍රී ලංකා ශාඛාව ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, අපි මුලින්ම අද අවධානය යොමු කළොත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අලුතෙන්ම පවසා තිබෙනවා දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් තවත් කාලයක් ලෝකේ පවතිනු ඇති බවට, මොනවද ඒ සම්බන්ධයෙන් ලැබෙන අලුත්ම තොරතුරු?
ඔව් චරිත, දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගීමක් කළ තියෙනවා. බොහෝ රටවල් මේ වෙනකොට තමන් ඒ ඇති කරගත්තු ඒ සමාජ දුරස්ථතාවය පිළිබඳ ගෙනාපු සීමා ඒ තහංචි ඒවා ලිහිල් කරන තත්වයකට දැන් ඇවිල්ලා තියෙනවායි කියලා. ඉතින් දැන් බොහෝ රටවල් මාසයකට වැඩි කාලයක් මේ විදිහට ලොක්ඩවුන් සමහර ස්ථානවල ඇඳිරි නීතිය පනවලා ඒ ජනතාවගේ දුරස්ථභාවය ආරක්ෂා කරන්න කටයුතු කරා. නමුත් දැන් ඒ තහංචි ඒ සීමා ලිහිල් කිරීමේ ප්‍රවණතාවත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන් මේ වෙලාවේ අවධානය යොමු කරනවා මේ විදිහට ඉක්මනට මේ තහංචි ලිහිල් කළොත් මේ වෛරසයේ පැතිරීමේ වේගය තව වැඩි වෙන්න පුළුවන් කියලා. මෙතනදී බොහොම පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ රෝගය, මේ වසංගතය තාම අවසාන වෙලා නැහැ. බොහෝ රටවල් වල ඉදිරි බොහොම කෙටි කාලයකදී මේ වෛරසයේ පැතිරීමේ වේගය වැඩි වෙන්න පුළුවන් කියලා. දැන් මේ වෙනකොට මිලියන 3කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් දක්වා මේ වෛරසයේ පැතිර ගිහින් තියෙනවා. ඒකම මරණ සංඛ්‍යාව බැලුවත් මරණ සංඛ්‍යාවත් 102කට ආසන්න වෙන දැන් ඇවිත් තියෙනවා. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ එන්නතක් සොයා ගන්න තුරු සහ මේ වෛරසයට ප්‍රතිකාර කිරීමට බොහොම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගන්න තුරු මේ වෛරසයෙන් තියෙන තර්ජනය අවතක්සේරු කරන්න එපා කියලා. ඉතින් ඒ විදිහට ලෝකේ රාජ්‍යන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන පණිවිඩය තමයි මේ දැනට පවත්වාගෙන යන ඒ දැඩි තහංචි තවදුරටත් ඒවා එහෙමම පවත්වාගෙන යන්න මේ වසංගතය පිළිබඳ ඒ පාලනය කිරීම පිළිබඳ හොඳ ස්ථාවරයකට එනතුරු.
ඔව්, එතකොට දැන් මේ කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමේ විවිධ පරීක්ෂණ කටයුතු ලෝකයේ සිදුවෙනවා. මෙහි අලුත්ම තත්ත්වය මොන වගේද?
ඔව්, මෙතන චරිත අතරම මුළු ලෝකෙම අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ කොතරම් කාලයකදී මේ එන්නතක් සොයා ගන්න පුළුවන්ද කියලා. දැනට මේ වෙනකොට ඒ එන්නතක් සොයා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් නොයෙකුත් රටවල පරීක්ෂණ වෙන අතරතුරේදී ජර්මනිය ප්‍රකාශයට පත් කරා ඔවුනට පුළුවන් කියලා මේ සතිය ඇතුළතදී ඒ ඔවුන් දැනට ඔවුන් වැඩි දියුණු කරපු එන්නතක් ඒ පරීක්ෂණ මට්ටමින් ඒක ඇත්තටම ඒ ජනතාවට ලබා දෙන්න, එහෙම නැත්නම් ඒ පුද්ගලයන්ට මේ එන්නත ලබා දීලා ඒ පරීක්ෂණ සීමා සහිත පරීක්ෂණයක් ආරම්භ කරන්නට ඔවුන් දැන් සූදානම් වෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම ලොකු පියවරක් හැටියට දකින්න පුළුවන්. මොකද එන්නතක් ඇති කර ගැනීම ඒ පළවෙනි කාර්ය හැටියට මේ පරීක්ෂණ ආරම්භ කළා. ඒ කියන්නේ මේවට කියන මේ හියුමන් ටෙස්ට් කරලා බලන්න මේක සාර්ථකද නැද්ද කියන කාරණාව පරීක්ෂා කිරීම සඳහා ඒ කටයුත්තට දැන් ජර්මනිය යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එක්තරා විදිහක අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. සමහර විට අපි හිතුවට වඩා ඉක්මනට මේ එන්නත සොයා ගන්න පුළුවන් වෙයිද කියලා. සාමාන්‍යයෙන් එන්නතක් සාර්ථකව ජනතාවට හඳුන්වා දෙන්න අවුරුදු 2ක විතර කාලයක් යනවා කියලා කියනවා, විශ්වාස කරනවා. නමුත් මේ අවස්ථාවේදී ඒක ඊට වඩා අඩු කාලෙක බොහෝ දුරට අවුරුද්දකින් ඉවර කරන්නට, එහෙම නැත්නම් සමහරු බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙන්නට කලින් එන්නතක් සාර්ථකව ලබා දෙන්න හැකි වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තු වලට ලොකු රූපලක් වෙලා තියෙනවා මේ ජර්මනිය ප්‍රකාශයට පත් කරපු ඔවුන් දැන් ඒ ඔවුන් දැනට නිෂ්පාදනය කරලා තියෙන එන්නත ඒ අත්හදා බැලීම් ජනතාවට ලබා දීලා ඒ ප්‍රතිඵල ඔවුන් නිරීක්ෂණය කරන්න ආරම්භ කරනවා කියන එක. ඒකත් එක්කලා ලොකු බලාපොරොත්තුවක් දැන් ඇති වෙලා තියෙනවා එන්නතක් හිතුවට වඩා කලින් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා.
ඔමල, එතකොට අපි දැන් මේ සතිය අපිට වැඩිපුර තොරතුරු ලැබුණු ලෝකයේ විවිධ රටවල් කෙරෙහි අවධානය යොමු කළොත් මුලින්ම දැනට වැඩිපුරම ආසාදිතයන් සිටින මේ ඇමරිකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මම දැනගන්න කැමති.
ඔව්, ඇමරිකාවේ තත්ත්වය මේ වෙනකොට චරිත එතන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10 ලක්ෂයකට දැන් කිට්ටු කරන්න ආසන්නව තියෙන්නේ. ඒකම ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 45,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මරණ සංඛ්‍යාව ලෝකේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් ඒක යම් කිසි විදියකට සුබ කරුණක් හැටියට දැන් පෙනෙන්නේ ඒ මරණ සංඛ්‍යාව මරණ ඇතිවීමේ වේගය යම්තරම් දුරකට අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිව්යෝක් ප්‍රාන්තයේ මුළු ඇමරිකාවේ තියෙන මරණවලින් 3/1 විතර මේ වෙනකොට වාර්තා වෙලා තියෙන නිව්යෝක් නගරයේ දිනපතා වාර්තා වෙන මරණ සංඛ්‍යාවේ යම්කිසි ස්ථාවර භාගයක් වෙනනම් පොඩි අඩුවීමක් පහුගිය දින කිහිපෙදී දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරලා තියෙනවා ඔහු විශ්වාස කරනවා කියලා මේ වෙනකොට නිව්යෝක් නගරයේ ඒ රෝගයේ පැතිර යාමේ වේගය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට ਉਹ හේතුවක් හැටියට දක්වන්නේ ඒ ජනතාව සමාජ දුරස්ථතාවයේ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ඒකේ සාර්ථකත්වයේ අනුව තමයි මේ විදිහට රෝගයේ පැතිරීමේ වේගය අඩු වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ එක්කම චරිත අපි දකිනවා සමහර ස්ථානවල ඇමරිකාවේ ජනතාව පාරට බැහැලා ඔවුන් රජයට විරුද්ධව ඔවුන් විරෝධතාවන් ඇති කරලා තියෙනවා. මොකද මේ ලොක්ඩවුන් එක නිසා.
නැවෙත් එක්කම මේ ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයෙන් අපිට තවත් පුවතක් වාර්තා වෙනවා නේද මේ හා සම්බන්ධව?
ඔව්, මේක ඇත්තටම බොහෝ දුරට චරිත අපිට හිතන්න පුළුවන්. ඔවුන් බොහෝ දෙනෙක් මේ වෙනකොට චීනයත් එක්ක උරණ වෙලා තියෙනවා මේ වෛරසය ආරම්භ වෙච්ච අවස්ථාවේ. ඒ කියන්නේ ගිය අවුරුදු දෙසැම්බර් මාසේ චීනේ වුහාන් නගරේ, ඒ කියන්නේ හුබේ ප්‍රාන්තේ මේ වෛරසය ආරම්භ වෙනවත් එක්කම ඒ වෛරසය සම්බන්ධ ඒ තොරතුරු කලට වේලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා නොදුන්නයි කියන චෝදනාව ඇමරිකාවෙන් එල්ලකලා තියෙනවා. ඊට අමතරව දැන් මේ වෙනකොට ජර්මනිය, යුරෝපයේ අනෙකුත් රටවලුත් ඒ චෝදනාවම එල්ල කරන්න පටන් අරන් තියෙනවා චීනට විරුද්ධව. ඉතින් ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා මිසෝරි ප්‍රාන්තේ ප්‍රථම වතාවට චීනයේ බලධාරීන්ට විරුද්ධව නඩුමගට බැහැලා තියෙනවා. ඔවුන් මේ නඩුව පවරලා තියෙන්නේ ඇමරිකාවේ උසාවියක. මේ මෙතනදී ඔවුන් කියා සිටින්නේ චීන බලධාරීන් මේ වෛරසය ලෝක ව්‍යාප්තයට වග කියන්නට ඕනෑ කියලා. ඒ අනුව ඔවුන්ගෙන් ඒකට වන්දි ලබා ගැනීමටත් ඔවුන් ඉල්ලීමක් කළා තියෙනවා. කොපමණ වන්දි ප්‍රමාණයක්ද කියන එක මේ වෙනකොට හරියට සඳහන් කළා නැහැ. නමුත් මේක ඇත්තටම මිසෝරි ප්‍රාන්තයේ කළාට අනෙකුත් ප්‍රාන්තත් ඒකම බොහෝ අනෙකුත් රටවලුත් මේ වෙනකොට ඍජුවම චීනයට ඇඟිල්ල දික් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ චීනයේ ක්‍රියාකලාපය නිසා අනෙකුත් රටවලට මේ වෛරසය ඇතුල් වීම ඒ වැළැක්වීමට ඔවුන්ට පියවර ගන්නට බැරි වුණා. ඒ එක්කම වෛරසයේ මැඩ පැවැත්වීමට වෛරසය තමන්ගේ රටට ආවට පස්සේ ඒක මැඩ පැවැත්වීමටත් ඔවුන්ට නිසි පියවර ගන්න බැරි වුණේ චීනය වෛරසය පිළිබඳ හරි තොරතුරු අනාවරණය නොකරපු නිසයි කියලා.
ඔව්, එතකොට දැන් අපිට වියට්නාමයෙන් වාර්තා වෙනවා මේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔවුන් ගත්තේ නීති රීතිවල යම් ලිහිල් කිරීමක් සිදු වෙලා තිබෙනවා කියලා. මෙහි අලුත්ම තත්ත්වය කුමක්ද?
ඔව්, මේක වියට්නාමයේ ඇත්තටම අපිට ලොකු උදාහරණයක් හිතට ගන්නත් පුළුවන්. ඒකම මේ වෛරසය ලෝකයේ තියෙන ප්‍රවණතාවයට හාත්පසින්ම වෙනත් විදිහක තත්ත්වයක් තමයි වියට්නාමයේ වාර්තා වෙලා තියෙන්නේ චරිත. මොකද අනෙකුත් රටවල මේ වෛරසය වේගෙන් පැතිර යාමත් ඒ වගේම මරණ සංඛ්‍යාව වැඩි වෙනවත් එක්කලා මේ වෙනකොට බොහෝ දුරට අපිට කියන්න පුළුවන් වියට්නාමයේ විතරයි මේ වෛරසයෙන් කිසිම මරණයක් වාර්තා නොවිච්ච රට කියලා. දැන් අපි දන්නවා කුඩා රටවල් මාලදිවයිනේ වගේ රටවල මේ වෙනකොට ආසාදිතයන් 100කට ආසන්න ප්‍රමාණයක් හිටියට මාලදිවයිනේත් එහෙම මේ කොරෝනා වෛරසින් ජීවිතක්ෂයට පත් වෙච්ච අය වාර්තා වුණේ නැහැ. නමුත් මාලදිවයිනේ ජනගහනය 104%කට වඩා අඩුයි. නමුත් වියට්නාමයේ බැලුවොත් එහෙම නෙමෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනය වගේ කීප ප්‍රමාණයක් වැඩිපුර ජනගහනයක් ඉන්න රටක් වෙලත් ඔවුනට හැකි වෙලා තියෙනවා මේ වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 275කට අඩු ප්‍රමාණයකට ඒක පවත්වාගෙන යන්න. ඒකම මරණ සංඛ්‍යාව කිසිම මරණයක් වාර්තා නොවුනයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මෙතනදී ඔවුන් පෙන්වලා දීලා තියෙන්නේ මුල් අවස්ථාවේ ඉඳලම දැන් වියට්නාමය චීනයත් සමග දේශ සීමාවක් තිබුණට ඔවුන් ඒ දේශ සීමාව හරහා එන එකත් නතර කරලා චීනය සමග තියෙන ඍජු ගුවන් ගමන් සියල්ලම මේ අවුරුද්ද මුල ඉඳලා වෙන කිසි කෙනෙක් ඒ ගුවන් ගමන් අත්හිටවන්නට කලින් පෙබරවාරි මාසේ මුල විතර වගේ ඉඳලා වියට්නාමයේ ඒ සියලුම ගුවන් ගමන් තහනම් කළා. ඉතින් ඒ විදිහට චීනෙන් ඒ වෛරසයේ පැමිණීම වැළැක්වීමට බොහොම දැඩි පියවර ගත්ත රටක් හැටියට වියට්නාමයේ සඳහන් කරන්න පුළුවන්. ඒ එක්කම රට තුළ ඔවුන්ගේ අර කොමියුනිස් ක්‍රමයේ යටතේ තිබිච්ච කියලා මේ නෙට්වර්ක් එකක් පක්ෂ සමාජිකයන්ගේ ඒ තිබිච්ච ජාලය පාවිච්චි කරමින් ඔවුන් රෝගයට ලක්ුණයි කියන අය හඳුනා ගැනීමත් ඔවුන් හඳුනාගෙන ඔවුන්ව වෙන් කරලා තැබීම එහෙම නැත්නම් මේ අපි කියන මේ අයිසොලේට් කිරීමේ කටයුත්ත බොහොම සාර්ථකව කළයි කියලා. ඒක මවුන් ටෙස්ටිං බොහොම මේ ඒ පරීක්ෂා පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමත් බොහොම දැඩි ලෙස බොහොම සීග්‍රයෙන් ඒ කටයුත්තක් කරපු නිසා අද ලෝකයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතාවයට වෙනස් මගකින් යමින් මේක මේ පැතිරීමේ වැළැක්වීමේ හොඳම උදාහරණයක් හැටියට වියට්නාමයේ පත් වෙලා තියෙනවා.
ඒත් එක්කම දැන් ඒ හොඳම උදාහරණයක් ගැන කතා කරනකොට මේ සිංගප්පූරුවට මීට සති කිහිපයකට කලින් ඒ ආකාරයේ හොඳ තත්ත්වයක් මේ ආසාදන සම්බන්ධයෙන් තිබුණා. නමුත් දැන් සිංගප්පූරුවේ අලුතින්ම මං හිතන්නේ නැවත ආසාදන වැඩි වෙමින් පවතිනවා. එහි අලුත්ම තොරතුරු මොනවද අමල්?
ඔව් චරිත, අන්න ඒක තමයි ප්‍රශ්න. දැන් සිංගප්පූරුව මුළු ලෝකයටම ආදර්ශයක් වෙන රටක් හැටියට තමයි දැන් සති කිහිපයකට කලින් හඳුන්වා දෙන්නේ. මොකද සිංගප්පූරුව ඉතා සාර්ථකව ලෙස ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000කට අඩුවෙන් සීමා කරලා අතරම මරණ සංඛ්‍යාවත් තනි අගයක්. ඒ කියන්නේ 10කට අඩු සංඛ්‍යාවක් තමයි ඔවුන් පවත්වාගෙන ගියේ. නමුත් ඒ තිබිච්ච ඔවුන් අරගෙන තිබිච්ච දැඩි පියවර එකින් එක ලිහිල් කිරීමත් එක්කලා ඊට අමතරව සංක්‍රමණික සේවකයන් රට තුල රටට ඇතුල් වීමත් ඒ වගේම ඔවුන්ගේ ඒ නිවස්නවල ඔවුන්ගේ ඔවුන් අතරලා ඉන්න ස්ථානවල තියෙන ඒ දැඩි තදබදයක් නිසා නැවතත් මේ රෝගය පැතිරවීම පටන් ගත්තයි කියලා අපි මේකට කියනවා මේ දෙවැනි වටේ රෝගයේ පැතිරවීමක්. එහෙම නැත්නම් මේ සෙකන්ඩ් වේව් එකක් සෙකන්ඩ් රවුන්ඩ් එකක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. දැන් මේ වෙනකොට සෑහෙන පිරිසක් 10000කට කිට්ටු පිරිසක් සිංගප්පූරුවේ මේ රෝගයේ ආසාදිත බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතනදී සිංගප්පූරුව අර නැවතත් ඒ මුලින් ක්‍රියාත්මක කරපු ඒ දැඩි පාලනය එහෙම නැත්නම් මේ ලොක්ඩවුන් එක නැවත ඇති කරන්න තීන්දුව කළා තියෙනවා. මොකද ඔවුන් ඉතාමත්ම සාර්ථකව තිබුණට ඔවුන් දාලා තිබිච්ච තහංචි කෙටි කාලයකින් ඒවා ලිහිල් කිරීම නිසා නැවතත් රෝගයේ පැතිරවීම ඇති වුණයි කියන එක තමයි දැන් ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට නැවතත් අර දැඩි නීති පාවිච්චි කරලා තියෙනවා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කර ගැනීමටත්, ඒ වගේම ජනතාව ගැවසෙන තැන් ඒ සියල්ල තහනම් කරලා ඉස්කෝල වහලා ඒ විදිහට සිංගප්පූරුව නැවතත් ඒ ලොක්ඩවුන් තත්ත්වයට පත් කරලා තියෙනවා.
ඒත් එක්කම මේ කොරෝනා වෛරසය පැතිරියාමත් සමග බලපෑමට ලක් වූ තවත් එක් කරුණක් තමයි මේ ලෝක තෙල් වෙළඳපොළ. මෙහි අලුත්ම තොරතුරු මොනවද මන්?
ඔව් චරිත, ලෝක වෙළඳපොළේ තෙල් වලට තියෙන ඉල්ලුම සෑහෙන අති විශාල විදිහට කඩන් වැටලා තියෙනවා. මොකද මේ ලෝකයේ බොහොම රටවල් මේ වෙනකොට ලොක්ඩවුන් එක, එහෙම නැත්නම් සමහර තැන්වල ඇඳිරි නීතිය, බැලුවොත් ඉන්දියාවේ ඇඳිරි නීතිය, ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය. ඉතින් තෙල් වලට තියෙන ඉල්ලුම ඉතාමත් දරුණු විදිහට පහත වැටිලා තියෙනවා. මේ තෙල් ඉල්ලුම පහත වැටීමත් එක්කලා තෙල් නිෂ්පාදකයන්ට තමන්ගේ ඒ තෙල් ගබඩා කරගන්න තියෙන අවස්ථාව දැන් ඉතාමත්ම සීමා සහිත වෙලා තියෙනවා. ඉතින් ලෝක ඉතිහාසයේ පළමෙනි වතාවට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන වෙස්ට් ටෙක්සස් කියන මේ WTI හැටියට හඳුන්වන ඒ බොරතෙල් වර්ගය විකුණා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් මේක විකුණා ගන්න බැරි වුණා පමණක් නෙමෙයි, ඔවුන්ට පස්සේ කියන්න සිද්ධ වුණා කවුරු හරි තෙල් අරන් යනවා නම් ඒ ගෙනියන හැම බැරල් එකකටම ඩොලර් 1.740ක මුදලක් ගෙවන්නටත් මේ නිෂ්පාදකයෝ එකඟ වුණා. ඊතරම් දුරට මොකද ගබඩා කිරීමේ වියදම අධිකයි. නමුත් ගබඩා කරන්න ඒ ස්ථාන නැති නිසා තෙල් නොමිලේ දෙන තත්ත්වයට පත් වෙනවා. ඉතින් සමහර රටවල් මේ අවස්ථාවේදී උත්සාහ කරනවා මේ විදිහට ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල, ඇත්තටම තෙල් මිල අඩු වෙනවා පමණක් නෙමෙයි තෙල් ගෙනියනකොට ඔවුන් ගානකුත් දෙන තත්ත්වයට පත් වීම තුළින් සමහර රටවල් උත්සාහ කරනවා තමන්ගේ තෙල් අනාගතයේදී තෙල් ආරක්ෂාව ඇති කර ගැනීම සඳහා අලුතෙන් ගබඩා තෙල් ටැංකි ඉතාමත් ඉක්මනින් ස්ථාපිත කරලා ඒවායේ මේ බොහෝ වෙලාවට අඩුම මුදලට හෝ සමහර වෙලාවට සල්ලිත් එක්ක දෙන තෙල් ටික සුරක්ෂිතව තබා ගන්න. ඔස්ට්‍රේලියාවත් මම හිතන්නේ මෙවැනි පියවරකට දැන් යනවයි කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ලොක්ඩවුන් නිසා, ලෝකයේ ඇතිවන ලොක්ඩවුන් නිසා තෙල් මිලට වෙච්ච දේ තමයි ඉතාමත්ම අඩුම බිලට තෙල් අනෙකුත් අපි කියන මේ බ්‍රෙන්ට් ක්‍රූඩ් කියන එක තමයි හුඟක් රටවල් පාවිච්චි කරන්නේ. ඒ බ්‍රෙන්ට් ක්‍රූඩ් වල මිල 50%කින් විතර අඩු වෙලා තියෙනවා. නමුත් ඒ ඇමරිකාවේ නිෂ්පාදනය කරන වෙස්ට් ටෙක්සස් ඉන්ටර්මීඩියට් කියන ඒවා නම් අද නොමිලේ දෙන තත්ත්වයක්, නොමිලේ නෙමෙයි සල්ලිත් එක්ක දෙන තත්ත්වයටම පත් වෙලා තියෙනවා.
ඔව් මල්, එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. අපි නැවතත් ලබන සතියේ හමුවෙමු. ආයිබෝන්.
ආයිබෝන් චරිත.
ලංකාවේ
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.